SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඇමරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇතිවූ උණුසුම තවමත් අඩු වී නැහැ. ලෝකයේ බොහෝ දෙනාගේ තවමත් කතා බහට රැක්වන්නේ ඇමරිකානු ජනපතිවරණයේ මේ ප්‍රතිඵලය පිළිබඳව. ඉතින් ට්‍රම්ප්ගේ මේ ජයග්‍රහණයත් සමග ලෝකයේ සිදුවන ප්‍රධාන සිදුවීම් තවමත් ඔහු සමග බැඳී ඇති බවකුත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් අදත් ලෝවට හතුලින් අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න සූදානම්. ඒ සඳහා අපිත් සමග සුපුරුදු විදිහට එකතු වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔහොමල් දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ඔබාමා හමු වුණා පසුගිය සතියින් පසුව දැන් ඔහු ජනපති ධූරයේ බාර ගැනීම සඳහා සූදානම් වෙන බවටයි අපිට වාර්තා වන්නේ. විශේෂයෙන්ම ඔහුගේ කාර්යමණ්ඩලයේ පත් කරමින් සිටින බවටත් වාර්තා වෙනවා. ඉතින් අපි ඒ පිළිබඳව අලුත්ම තොරතුරු දැනගන්න කැමතියි.
චරිත, ඇත්තටම දැන් මේ ඇමරිකාවේ සංක්‍රාන්තික කාලයක් කියලා කියන්න පුළුවන්. මොකද ඔබාමා ජනාධිපතිවරයා ඔහු ඇත්තටම ජනවාරි 20 වෙනකන් ඔහුගේ දුරකාලය තිබුණත් මේ වෙනකොට ඔහු කටයුතු කරන්නට වෙන්නේ ඔහුට එතරම් දැඩි තීන්දු තීරණ ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද අලුත් ජනාධිපති කෙනෙක් තේරීපත් වෙච්ච නිසා. නමුත් මේ අලුත් තේරීපත් වෙච්ච පුද්ගලයා ඔහුගේ කාර්යමණ්ඩලය පත් කිරීම පිළිබඳ ඒ සංක්‍රාන්තික කටයුත්ත ඔබාමා පාලනයේ ඉඳලා ට්‍රම්ප් පාලනයට කොහොමද මේ ආගමනය කොහොමද කියන කටයුත්ත ඒ පිළිබඳ සාකච්ඡා දැන් පවත්වමින් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුවත් බලාපොරොත්තු හුඟක් ඔහුගේ ඡන්ද කටයුතු මෙහෙවපු අයත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට තමයි ඔහු මේ මැතිවරණය ජයග්‍රහණය කරේ. ඉතින් ඔවුන් මේ අලුත් පරිපාලනය තමන්ගේ අතට ගැනීමට ඒ අවශ්‍ය නිලධාරීන් පත්කිරීමේ කටයුත්ත පිළිබඳ දැන් ඉතාමත්ම අර්බුදකාරී තත්වයක් මතුවෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත්කරපු පුද්ගලයන් දෙදෙනෙක් අලුත් පරිපාලනය තමන්ගේ අතට ගැනීම සම්බන්ධයෙන් පත් කරපු පුද්ගලයන් දෙදෙනෙක් මේ වෙනකොට ඒ තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙලා තියෙනවා. මේක ඇත්තටම අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද මේ අලුත් පරිපාලනය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතවත් එහෙම නැත්නම් ඔහුට පක්ෂපාත උදවිය පත් කර ගැනීම සම්බන්ධ. ඉතින් මේ වෙනකොට ඔහුගේ පාලනයේ පරිපාලනයේ ඒ වැදගත් එහෙම නැත්නම් මර්මස්ථානවල කවුද ඒවා බාරව ඉන්නේ කියන කටයුත්ත පිළිබඳ තවමත් හරියට තීන්දුවක් ගැනීමට නොහැකි වෙලා තියෙනවා. මොකද ඔහුගේ ඔහුට සහාය දුන්න අයගේ ඒ කණ්ඩායමේ එකිනෙකා දැන් යනකොටා ගැනීමක් ආරම්භ වෙච්ච නිසා.
ඔව්, එතකම මම හිතන්නේ මේ ට්‍රම්ප්ගේ පෞලේ සමාජිකයෙක්ද ඔහු හවුල් කරගෙන තිබෙනවා කියලා තමයි ආරංචි වන්නේ නේද? මොකක්ද එහි තත්ත්වය?
ඔව්, ඔහුගේ ඇත්තටම මේ බෑනා තමයි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔහු බෑනාට සෑහෙන බලපෑමක් කරන්නට අලුත් පරිපාලනයේ තනතුරක් දෙන්නට හෝ ඔහුට ලොකු වගකීමක් බාර දෙන්නට කටයුතු කරනවායි කියලා තියෙනවා. ඒකම තමන්ගේ දරුවන්ට මේ වෙනකොට ඔහු ඉල්ලගෙන තියෙනවා ඔවුන්ට අතිශය රහස්‍ය කරුණු කාරණා දැන ගැනීමට අයිතිය ලබා දෙන්නට කියලා එහෙමත් ඉල්ලීමක් කළා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම ඔහුගේ බෑනා තමයි ඔහු ඇත්තටම මාධ්‍ය ඉදිරියට ආපු චරිතයක් නෙමෙයි. නමුත් තිරේ පිටිපස්සේ ඉඳලා ලොකු බලපෑමක් කරන පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔහුත් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම අති විශාල ධන කුවේරෙක්. ඔහු තිරේ පිටිපස්සේ ඉඳගෙන අලුතෙන් පත්වෙන ඒ රාජ්‍යතන්ත්‍රයට ලොකු බලපෑමක් කරනවා කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම ට්‍රම්ප්ට විරුද්ධව නැගියන චෝදනාවක් හැටියටත් පත් වෙලා තියෙනවා. ඔහු මෙය නොකළ යුතු දෙයක් කියලා. මොකද ඇමරිකාවේ නීතියට අනුව තමන්ගේ නෑහිතවතුන්ට ඒ රජයේ ප්‍රධාන තනතුරු ප්‍රදානය කිරීමට එරෙහිව ඒ නීති තියෙන නිසා ඒවා සම්බන්ධයෙන් දැන් කතාබහකට ලක් වෙලා තියෙනවා. ට්‍රම්ප් මේ විදිහට තමන්ගේ ඥාති සංග්‍රහය කරොත් සමහර විට ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන කාරණාවක් බවටත් මේක පත් වෙන්නට පුළුවන් කියලා.
ඔය එක්කම අපි දැනගන්න කැමති මේ ට්‍රම්ප් පාලනයක් යටතේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය සඳහාත් දැන් නොඑක් නම් යෝජනා වෙමින් පවතිනවා නේද?
ඔව්, ඒ රාජ්‍ය ලේකම් ධූරයට පත් කරන්නේ කවුද කියන එක පිළිබඳ තවම ට්‍රම්ප් ප්‍රකාශ කළා නැහැ. ඒකට නම් කිහිපයක් සඳහන් වෙනවා. විශේෂයෙන්ම නියුට් ගිංග්‍රිච් කියලා හිටපු පාර්ලිමේන්තුවේ කතානායකවරයා, ඒ වගේම නිව්යෝක් නගරේ 2001 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී නිව්යෝක් නගරයේ හිටපු පුරපති ජූලි ගිලියානි, ඔහු ඒ දෙපළගේ නම් මේ අවස්ථාවේදී සඳහන් වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් උත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ප්‍රකාශ කළ තියෙන ඔහුගේ ට්විටර් පණිවිඩයක් හරහා මේ තනතුරු සඳහා තෝරා ගන්න පුද්ගලයන් කවුදයි කියන එක තාම ඔහු තීරණය කළ නැහැ. ඒක ඔහු විතරමයි දන්නේ කියලා. මොකද ජනමාධ්‍යෙන් නොඑක් දෙනාගේ නම් සඳහන් වෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ පිළිබඳ ඔහු විතරමයි මේ ගැන දන්නේ කියලා.
ඔය එතකොට අමාල අපිට පසුගිය සතියේ දක්නට ලැබුණා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වුණා. එහිදීත් මං හිතන්නේ ඔහු විශේෂයෙන්ම සඳහන් කරා මේ මෙක්සිකෝවෙන් පැමිණි සංක්‍රමණිකයන් තුළින් අපරාධ වලට සම්බන්ධ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ඔහු කටයුතු කරනවා කියලා. ඉතින් දැන් ඒ ප්‍රකාශයෙන් පසු කොහොමද ඇති වී ඇති තත්ත්වය මේ මෙක්සිකෝව හා සම්බන්ධව?
ඔව්, ඇත්තටම මෙතන මේ වෙනකොට චරිතා නිව්යෝර්ක් නගරේ පුරපති අලුත් ඇත්තටම ඔහු ඩෙමොක්‍රටික් පක්ෂයේ, කියන්නේ ට්‍රම්ප්ට විරුද්ධ පක්ෂයේ, මේ වෙනකොට ඒ නිව්යෝර්ක් නගරේ පුරපතිවරයා ඔහු හමු වෙලා, ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වෙලා ඔහුට මේ ගැන සාකච්ඡාවක් කරලා තිනවා. ඔහු ප්‍රකාශ කරන්නේ නිව්යෝර්ක් නුවර ඉදින ජනගහනයෙන් අති බහුතරයක් විදේශීය සම්භවයක් තියෙන පුද්ගලයන්. ඉතින් ඔවුන්ට යම්කිසි සැකබියක් සැකක් දැන් මතුවෙලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කොයි විදිහට මේ කටයුත්ත කරාවිද කියලා. ඉතින් ඒ එක්කම විශේෂම මැක්සිකන් ජාතිකෙන් රටෙන් නිරපා හැරීම, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ඒ ඇතිවෙච්ච බිය නිසා මේ වෙනකොට මැක්සිකෝ රාජ්‍යයත් තමන්ගේ පුරවැසියන්, ඇමරිකාවේ සිටින පුරවැසියන් සම්බන්ධයෙන් ඔවුන්ට උදව් උපකාර කිරීමට, එහෙමත්නම් ඔවුන් යම්කිසි විදිහකට රජයේ අඩන්තෙට්ටම් වලට මුහුණ දුන්නොත් ඒවාට කොයි ආකාරයෙන්ද නීතිමය වශයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා ඔවුන්ට උපදෙස් මාලාවක් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ එක්කම ඔවුන්ගේ දුක් ගැනවිලි තියෙනවා නම් වහාම ඒක මැක්සිකෝ බලධාරීන්ට දන්වන්න ඒ දුරකථනයක්, හොට්ලයින් කියන එකක් දැන් ඇති කරලා තියෙනවා. ඒ විදිය කටයුතු කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව නිව්යෝර්ක් පුරපතිවරයා ඔහු තර්ජනයක් කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරොත් මේ මැක්සිකන් ජාතිකයන් ඔවුන් කියන මේ අන්ඩොක්යුමෙන්ටඩ්, එහෙම නැත්නම් ලිපිලේඛන රහිතව නීති විරෝධී ලෙස ඇමරිකාවේ ඉන්න මෙක්සිකන් ජාතිකයන් පිටුවහල් කරන්නට උත්සාහ කරොත් ඒ ඔවුන්ගේ නම් සඳහන් පරිගණක දත්ත, නිව්යෝර්ක් නගරයේ සතු තියෙන ඒ පරිගණක දත්ත මකා හැරීමටත් ඔහු දැන් තර්ජනය කරලා තියෙනවා. ඉතින් ලොකු ප්‍රතිරෝධයක් තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහුගේ ඒ ඡන්ද පොරොන්දුව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ත් එක්තරා විදිහකට තමන්ගේ ඒ දැඩි ස්ථාවරයේ යම්කිසි නම්‍යශීලී බවක් පෙන්නනවා. මොකද ඔහු දැන් කියා සිටින්නේ සියලුම දෙනාම නෙමෙයි, වැරදි කරලා තියෙන අපරාධවලට සම්බන්ධ අය පමණක් රටින් පිටුවහල් කරනවායි කියලා.
ඔය එතකම අමල් අපිට වාර්තා වුණා ජනපති ඔබාමා ඇමරිකානු ජනපති ලෙස ඔහුගේ අවසන් විදේශ සංචාරයේ මේ දිනවල කරමින් සිටිනවා. ඉතින් ඇත්තටම ලෝක මාධ්‍ය මේ වාර්තා කළේ කාමින් ඩවුන් යුරෝපියන් ලීඩර්ස් කියලා. මේ ඇති වී ඇති තත්ත්වය මදක් සමනය කිරීමට මේ ජනපති ඔබාමා කටයුතු කරනවා කියලා ට්‍රම්ප් ජයග්‍රහණයෙන් පසුව.
ඔව් චරිත, ඒක තමයි මේ ඔබාමා උත්සාහ. ඔබාමා මං හිතන්නේ කලින් ඔහු අදහස් කළේ ඔහුගේ මේ අවසාන සංචාරයේදී විජයග්‍රාහී ලෙස ඒ කටයුත්ත තමන්ගේ අවුරුදු 8 දුර කාලයේ නිම කරන්නට. මොකද ඔහුත් බලාපොරොත්තු වුණේ ඔහුගේ අපේක්ෂකයා වෙච්ච හිලරි ක්ලින්ටන් ජනාධිපති හැටියට ඒ තනතුර ජයග්‍රහණය කරලා ඔහුට ජයග්‍රාහී ලීලාවෙන් මේ අවසාන යුරෝපා සංචාරය කරන්නට. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඔහු මේ වෙනකොට බ්‍රහස්පතින්දා ජර්මනියට ගියා, ඊට කලින් ග්‍රීසියට ගමන් කළා, ආයමත් අද වෙනකොට ඔහු පෙරු රාජ්‍යයටත් යෑමට නියමිතයි මේ අවසාන ඔහුගේ විදේශ සංචාරයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට කලින්. ඉතින් මේ සංචාරයේදී ඔහුට වෙච්ච දේ තමයි හැම ස්ථානයකදීම ඩොනල්ඩ් ට්‍රම්ප් කොයි ආකාරයෙන් කටයුතු කරයිද, ඇමරිකාව මොන විදිහේ ඉදිරියේදී පියවර විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කටයුතු කරාවිද කියලා ඇමරිකානු ජනතාව වෙනුවෙන් ඔහුට ඇතරම ඔහුට ට්‍රම්ප්වත් එක්තරා විදිහකට ඩිෆෙන්ඩ් කරන්න, එහෙමත්නම් ඔහුව බේරන්න, එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ කියපු දැඩි කාරණා ඒවා යථාර්ථයත් එක්ක ගලපලා ඒවා හැම නෙමෙයි කියලා කියන තත්වයට ඔහු පත් වුණා. ජර්මනිය ගත්තත් ග්‍රීසිය ගත්තත් මේ හැම ස්ථානයකදීම ජනමාධ්‍ය වෙතින් ඔහුගෙන් දිගින් දිගටම අහපු ප්‍රශ්නය ඔහුගේ දුර කාලයේ කරපු ක්‍රියාවලට වැඩිය ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කොයි විදිහේ ජනාධිපති කෙනෙක් වෙයිද ඒ බියසැක, අනිකුත් ලෝක ප්‍රජාවට තියෙන බියසැක ඔහුට ප්‍රකාශ කිරීමත් ඒවාට යම්කිසි විදිහකට ඒ බිය සමනය කිරීමට කටයුතු කරන්නට ඔබාමාට සිද්ධ වුණා.
එතකොට මේ සංචාරයේදී ජනපති ඔබාමා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් හමු වුණා නේද? ඒ පිළිබඳව වාර්තා වෙන කරුණු අපි දැනගන්න කැමතියම.
මෙතනත් ඇන්ජලා මර්කල් චරිත, ඔහු ඔබාමා ඔහුගේ දුර කාලයේදී නිකටම හැඳින්වුවේ යුරෝපයේ සිටින ඇමරිකාවේ ප්‍රබලම සහකරුවා හැටියටයි. ඇන්ජලා මර්කල් ඇත්තටම රුසියාවත් සමග ඇමරිකාව මතභේදාත්මක රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් තියාගන්න අවස්ථාවේදී ජර්මනිය තමයි, ඇන්ජලා මර්කල් තමයි බොහෝ අවස්ථාවලදී මේ දෙපාර්ශවය අතර අපි කියන මේ බ්‍රෝකර් කෙනෙක් හැටියට කටයුතු කරලා මේ දෙපාර්ශවයම සමතුලිතව තියාගන්න උත්සාහ කරපු කාන්තාව. ඇයත් මේ අවස්ථාවේදී ඔබාමාගෙන් ප්‍රශ්න කර හිටියේ ඇමරිකාව කොයි විදිහටද මීට අලුත් ජනාධිපතිවරයා යටතේ යුරෝපය සමග ගනුදෙනු කරන්න කියලා. මොකද යුරෝපයට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බැලුවොත් නේටෝ සංවිධානයේ මේ යුරෝපා රටවල තියෙන යුද එකමුතුව ඒ සම්බන්ධයෙනුත් ඩොනල්ඩ් ට්‍රම්ප් අතරම ප්‍රකාශ කරලා තියෙනවා යුරෝපය වෙනුවෙන් ඇමරිකාව යුදමය වශයෙන් මුදල් විදන් කරන්න සූදානම් නැහැයි කියලා. ඒකම ඇමරිකානු හමුදාවන් යුරෝපයේ රඳවා තියෙන ඒ ස්ථානවලින් ඉවත් කර ගැනීමටත් ඔහු යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒවා ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇන්ගලා මර්කල් ඔබාමා ජනාධිපතිවරයාගෙන් කරුණු විමසුවයි කියන එක තමයි වාර්තා වෙන්නේ. ඒ කිසිම එකක් සම්බන්ධයෙන් ඔබාමා ජනාධිපතිවරයාට ඔහුගේ ඒ පිළිබඳ සහතිකයක් දෙන්න ඔහුට අවස්ථාවක් නැහැ.
එතකට අමල් මේ සතියේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළු මොරොක්කෝ හිදී ආරම්භ වුණා. මං හිතන්නේ එහෙදිත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශගුණික විපර්යාසය පිළිබඳ ඔහු දක්වන ආකල්ප පිළිබඳව කතාබහට ලක් වුණා නේද?
ඔව්, ඇත්තටම මෙතනදී අපි දකිනවා චරිත ඔබාමාගේ ජනාධිපති කාලයේදී ඔහු මේ පරිසරය ආරක්ෂා කිරීමට එහෙම නැත්නම් මේ කාබන් විමෝචනය අඩු කිරීමට ඇමරිකාව බොහොම දැඩිව ඒ සඳහා කැපවෙච්ච අතරතුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මේ ගෝලීය පරිසර හානි, එහෙම නැත්නම් අපි කියන මේ ග්ලෝබල් වෝමින් පරිසරය මේ ආකාරයෙන් මේ උෂ්ණත්වයේ වැඩිවීම මේක ඇත්තටම ලොකු බොරුවක්, මේක ප්‍රෝඩාවක්, මේක චීනය විසින් ඇති කරපු කුමන්ත්‍රණයක්. ඇමරිකාවේ කර්මාන්තවල ඒ නිෂ්පාදනය අඩාල කිරීමට, ඇමරිකාවේ ආර්ථික වර්ධනය මොට කිරීමට චීනය ගෙනාපු කුමන්ත්‍රණයක් කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වුවේ. ඉතින් ඇමරිකාව පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්නම්, මොකද ඇමරිකාවේ කියන්නේ ලෝකයේ පරිසරයට හානි කරන රටවල් අතරින් චීනයට පස්සේ බොහොම ඉදිරියෙන් ඉන්න රටක්. ඉතින් ඇමරිකාව මේ පරිසර සංරක්ෂණ කිරීමේ කටයුතු වලට ඒ දායකත්වය ලබා දෙන්නේ නැත්නම් පැරිස් වල ඇති කරගත්තේ ගිවිසුම ඒක සාර්ථකව ක්‍රියාත්මක කරන්නට බැරි වෙනවා. ඉතින් ඇමරිකාවේ දැනට රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ඔහුත් ඇත්තටම මේ ප්‍රජාව ඉදිරියේදී, ලෝක ප්‍රජාව ඉදිරියේදී ප්‍රකාශයක් කරා ඇමරිකාව දැනට ඒ ලබා දීලා තියෙන එකඟතාවයන් අනුකූලව ඉදිරියේදී කටයුතු කරන්නට ඕනේ කියලා. ඉතින් ඒකත් වක්‍ර විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුන්න පණිවිඩයක්. නමුත් තමන් තේරිපත් වුණාට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිසරය පිළිබඳ ඔහුගේ අදහස් කියලා නැහැ. නමුත් අපිට පේන්න තියෙන විදිහට නම් ඔහු අර ඡන්ද කාලයේදී තිබිච්ච දැඩි ස්වරූපයට වඩා තරා විදිහකට නම්‍යශීලී භාවයක් පෙන්නුම් කරනවා. ඉතින් පරිසරය සම්බන්ධයෙන්ුත් එහෙම වෙයි කියලා තමයි මේ මර්කේෂ් නුවර පැවැත්වෙච්ච ඒ ජාත්‍යන්තර සම්මේලනයේදී ඔවුන්ගේ අදහස සහ ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ.
එතකම අපිට මේ සතියේ වාර්තා වුණා සිරියාවේ ඇලෙපෝ නගරයට රුසියානු බෝම්බ ප්‍රහාර නැවතත් එල්ල වූ බවට. ඉතින් අපි ඒ පිළිබඳව දැනගන්න කැමති අමල්.
ඔව් චරිතා, ඇලෙපෝ නගරේ එක්තරා විදිහකට සටන් විරාමයක් ක්‍රියාත්මක වුණා. සිරියාවේ රජය ඔවුන්ට සහාය දක්වන්නේ රුසියානු ගුවන් හමුදා සහ රුසියානු බටපිරිස්. ඒ ඔවුන් එකඟ වුණා සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්නට. නමුත් ඒ සටන් විරාමයේ පහුගිය දින කිහිපයේදී ඒක බිඳ වැටුණා. ඊට පස්සේ සිරියාවේ ගුවන් හමුදාව දිගින් දිගටම ඇලෙපෝ නගරයේ තියෙන රජයට විරුද්ධ සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් මේ ප්‍රහාර වලින් හුඟක්ම පීඩාවට පත්වලා තියෙන සාමාන්‍ය ජනතාවයි කියලා වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම කුඩා ළමුන් ඉන්න රෝහලකටත් මේ බැරල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණයි කියලා වාර්තා වුණා. ඉතින් මෙතනදී මේ ප්‍රහාරයත් එක්කම සිරියාවේ ජනාධිපති අසාඩ් ඔහු කියා සිටිනවා ඇමරිකාවේ අලුතෙන් පත්වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඔහු කටයුතු කරන්නට සූදානම්. ඔහු සිරියාවේ හොඳම මිත්‍රෙක් වෙන්නට, එහෙම නැත්නම් ස්වාභාවික මිත්‍රෙක් හැටියටත් ඔහු හඳුන්වලා තියෙනවා. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ සහය ඇතිව, අසාද් ජනාධිපතිවරයා කියන්නේ ත්‍රස්තවාදී මැඩලීම සඳහා ඇමරිකාවේ සහය ලැබෙනවා නම් ඒක මේ ඇලෝපෝ විතරක් නෙමෙයි මුළු සිරියාවේම සාමයට ඒක ඍජුවම දායක වෙනවයි කියලා. ඉතින් නමුත් කෙසේ වෙතත් අර දින ගාණක් තිබිච්ච සටන් විරාමය වෙනුවට දැන් දිගින් දිගටම සටන් උත්සන්න වෙලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හෝ ඒවා වැළැක්වීමට ඇමරිකාවේ රාජතන්ත්‍රයට දැන් අපොහොසත් වෙලා තියෙනවා. මොකද ජනාධිපති ඔබාමා ඔහුගේ අවසාන කාලේ, අතරම මේකට කියන්නේ ලේම් ඩක් ප්‍රෙසිඩෙන්සි, එහෙම නැත්නම් ඔවුන්ට ඍජුවම යමක් කරන්නට අපහසු වතපිටාවක තමයි සිරියාවත් මේ ගුවන් ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී රුසියාව සිරියාවට පක්ෂ වෙමින් මේ කලාපයේ පෙරමුණ ගන්න බවක් තමයි අපිට පෙනී යන්නේ.
ඔව්, කොමල එතකම අපිට වාර්තා වුණා මේ මියන්මාරේත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවට අපි ඒ පිළිබඳවත් කෙටියෙන් දැනගන්න කැමතියි.
ඔව් මියන්මාරේ බංග්ලාදේශ දේශ සීමාව කිට්ටුව තියෙන රොහින්යා කියන පුද්ගලයන් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ චරිත. මේ වෙනකොට මියන්මාරේ හමුදාව ප්‍රකාශ කරලා තියෙනවා 70ක් පමණ වෙන ඒ සටන්කාමින් මිය ගියයි කියලා යුද හමුදාව කරපු මෙහෙයුම්වල ප්‍රතිඵලයක් හැටියට. මේ රකින් කියන ප්‍රාන්තේ රොහින්යා කියන මුස්ලිම් සම්භවයක් තියෙන සුළු ජාතික කොටස් මූලික කරගෙන තමයි මේ ප්‍රහාර එල්ල වෙලා තියෙන්නේ. ඔවුන් මියන්මාරේ හඳුන්වන්නේ මේ පුද්ගලයන් බංග්ලාදේශයේ පුරවැසියන්, ඔවුන් මියන්මාරේ පුරවැසියන් නෙවෙයි කියලා. නමුත් මේ රොහින්යා වරුන් කියන්නේ ඔවුන් ඇත්තටම බුරු මෙහෙම නැත්තම් මියන්මාරේ පුරවැසියන් කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් කාලයක් තිස්සේ තියෙනවා. ඒකට ජාත්‍යන්තර අවධානයත් බොහොම අඩුයි. නමුත් මේ පහුගිය මාසේ තමයි මේ ප්‍රහාර එල්ල වෙලා තියෙන්නේ. යුද හමුදා සහ පොලිස් පටයන්ට එල්ල වෙච්ච ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් හැටියට. ඒකම අපි දන්නවා අන්සන් සූචි රටේ නායකයා නොවුනත් නිල නොවන වශයෙන් ඇය නායිකාව හැටියට පිළි අරගෙන තියෙනවා. ඇයත් මේ අවස්ථාවේදී දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. මොකද ඇය මේ සුළු ජාතික රොහින්යා ජාතිකයන් වෙනුවෙන් කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය පෙනී සිටින්නේ නැතයි කියන චෝදනාවත් එල්ලවලා තියෙනවා. නමුත් ඒ එක්කම හමුදාව සම්බන්ධයෙන් ඇයට ඍජුවම බලපෑමක් කරන්නට හැකියාවක් නැහැ.
ඔව් එතකොට අමාල අපි ගිය සතියේ කතා බහ කළා මේ ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු තහනම ඇති වුණු බවට. ඉන්පසුව දැන් ඇත්තටම ඉන්දියාවේ ඇති වී තිබෙන තත්ත්වය කොහොමද?
චරිත ඇත්තටම හුඟක් විදේශිකයන් ඉන්දියාවට ගමන් කරන සංචාරකයන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා කියලා කියනවා. මොකද හුඟක් සමහර ස්ථානවල මේ රුපියල් 500 සහ 1000 නෝට්ටු පිළිගන්නේ මොකද ගිය සතියේ ඉඳලා මේවා මුදල් සංසරණයෙන් තහනම් කළා. එහෙම නැත්නම් ඉවත් කළා තියෙනවා ඉන්දියා රජයේ. නමුත් ජනතාවට කල් තියෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදානකම් බැංකුවකට ගිහිල්ලා සුළු ප්‍රමාණයක් රුපියල් 4000කට මේ පමණ නෝට්ටු මාරු කරගන්න. ඒ කියන්නේ 10 11 4ක් එක පුද්ගලයෙකුට මාරු කරගන්නටත් ඒ වගේම උපරිමයේ 500 11 8කුත් තමයි ඔවුන් දැන් කියලා තියෙන්නේ. ඒ වුණාට හුඟක් උදවියට බැංකු සහ තැපැල් කාර්යාලවලට ගිහිල්ලා මේ මුදල් මාරු කරගන්නට පැය ගාණක් පොලිමේ ඉන්නට සිද්ධ වුණායි කියලා කියන සමහර අවස්ථාවල පැය 8ක්ටත් වැඩි කාලයක් සමහරුන් මේ පොලිමේ හිටියයි කියලා. ඉතින් මෙතනදී ශ්‍රී ලාංකිකයන් සම්බන්ධෙනුත් යම් යම් වාර්තා අපිට ලැබිලා තියෙනවා. 500කට විතර ආසන්න ශ්‍රී ලාංකීය වන්දනාකරුවන් පිරිසක් බුද්ධගයා සහ නවදිල්ලි නගරවල මේ විදිහට ඔවුන්ගේ මුදල් හුවමාරු කර ඔවුන්ගේ තියෙන ඉන්දිය රුපියල් වලින් කිසි දෙයක් මිලදී ගන්නට බෑ. ඒ වගේම ඒ මුදල් නැවතත් ඩොලර් වලට හරව ගන්න බැරි ප්‍රශ්න නිසා ඔවුන් අපහසුතාවයට ලක් වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම සමහර වන්දනාකරුවන්ගෙන් අපිට දැනගන්න ලැබුණා ඒ විශේෂයෙන්ම බුද්ධගයා ආශ්‍රිතව තියෙන ඒ වෙළඳසල්වල ඔවුන් තවමත් මේ 500 නෝට්ටු සහ 1000 නෝට්ටු පිළිගත්තයි කියලා එවැනි වාර්තාවක් තියෙනවා. නමුත් සමස්තයක් හැටියට මුළු ඉන්දියාවේ පුරාම මේ ප්‍රශ්නේ බොහොම දැඩිව බලපාලා තියෙනවා. මොකද රටේ සංසරණය වෙන මුදල් වලින් 85%ක්ම පමණ මේ රුපියල් 500 සහ 1000 නෝට්ටු කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ජනතාවට ගොඩක් වෙලා මේ සල්ලි මාරු කරගන්න පොලිමේ හිටියත් ඒ අය කියන්නේ මේක හොඳ දෙයක්. මොකද බදු නොගෙවන අයට මේක එල්ල කරපු ප්‍රහාරයක් කියලා.
ඔව් එහෙමනම් මමල් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සතියේ හම්බුමු.
ආයුබෝවන් චරිත.